එස්.එම්. චන්ද්‍රසේන මෙතුම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
කීයද?
මිනිත්තු 7ක් තියෙනවා.
මූලාසනයේ සින්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට අයවැය ඉදිරිපත් කිරීමේදී ඉඩම් උරුමය ලබා දීමේ වැඩසටහන පිළිබඳව ඒ වැඩසටහන ඉදිරිපත් කරා. අපි දන්නවා මේ ඉඩම් ගැටලු බොහෝමයක්ම තියෙන්නේ. මේ ඉඩම් වල ඒ බලපත්‍ර නැත්නම් ඔප්පුවක් ලබා දීමේ තියෙන අඩුපාඩුකම් නිසා අපි දන්නවා අපේ රටේ විශේෂයෙන්ම කෘෂිකාර්මික රටක් හැටියට ගෝ ජනතාවට ඉඩම් පාවිච්චි කිරීමේදී නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර ඉඩම් තියෙනවා වනජීවි වන සංරක්ෂණ ඉඩම් කියලා. තව තියෙනවා පුරා විද්‍යා වට අයිති භූමිය තියෙනවා. ඒ වගේම එක එක වර්ගවල ඔප්පු තියෙනවා. පංගුවක් තියෙනවා සුවර්ණ භූමි කියලා තියෙනවා, ජය භූමි කියලා තියෙනවා. ඒ වගේම රම්බිම එක එක කාලෙන් කාලෙට එක විදිහට හදාපු වලපත්‍ර තියෙනවා. ඉතින් මේ නිසා ගොවි මහත්තයෙ තමන්ගේ වගාව සඳහා ණය මුදලක් ලබා ගන්න කියපුවම ඒ ණය මුදල ලබා ගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. මේ ඔප්පුව පිළිබඳව සහතිකය ලබා ගන්න ග්‍රාමසේක මහත්තයා ළඟට යන්න ඕන, ඊළඟට ඉඩම් නිලධාරි ළඟට යන්න ඕන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යයෙන් පළාත් සභාවට එනවා, පළාත් ඉඩම් කොමසාරිස් දෙන්න ඕන, ඊළඟට ඉඩම් කොමසාරිස් ජනරල්තුමාලාට එනවා, කොළඹට එන්න ඕන, සමහර ඒවා ඇමතිවරයා අත්සන් කරන්න ඕන, සමහර ඒවා ජනාධිපතිතුමාත් අත්සන් කරන්න ඕන. මේ ප්‍රොසීඩියර් එක ගත්තම මේක දිගට වෙනකොට අවුරුදු ගාණක් යනවා. නමුත් මේ උරුමය වැඩසටහන යටතේ ඒ ඉඩම් ඒ සියල්ලම සින්නකර අයිතිය බවට පත්කරන්න ජනාධිපතිතුමා ඉදිරිපත් කිරීම පිළිබඳව විශාල සහනයක් ලැබෙන්නේ මේ රටේ සාමාන්‍ය ගොවි ජනතාවට, කෘෂිකාර්මික ජනතාවට, කෘෂිකාර්මික කරන අයට. ඉතින් ඒ නිසා මේ වැඩසටහන කරන එක බොහොම හොඳයි. මම හොයලා බැලුවා මේ සඳහා ඉඩම් මැනුම් කටයුතු කරනකොට අද විනුම්දෝරු දෙපාර්තමේන්තුවේ 800 ගාණක් ඕනතරට ඉන්නේ, 600 ගාණක් ඉන්නේ, මෙතන 100 ගාණක් අඩුයි. ඒ වගේම ඒ මිනින්දෝරු මහතුරු ටික නැත්තම් මිනින්දෝරුවරු ටික බඳවා ගන්න දැනට අනුමැතිය දීලා තියෙනවා කියලා ආරංචි. ඒ වගේම මම ඉඩම් ඇමතිවරයා වශයෙන් කටයුතු කරන වෙලාවේදී අපිට ඉඩම් මිනුම්පතිතුමා ඉල්ලීමක් කරා මිනුම් සහායකවරුන්ගේ 2000ක හිගයක් තියෙනවායි කියලා. ඊට පස්සේ අපි ඉල්ලුම් පත්‍ර කැඳවලා සම්මුඛ පරීක්ෂණ පවත්වලා සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත්ත ඒ තරුණයෝ සුසුකන් තියෙන අය දියතලාවේ මාස 6ක පුහුණුවට යවලා තියෙනවා. 2000කට පුහුණුව ලබා දුන්නා. මේ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දැරුවා. ඉතින් ඒ වුණත් මේ වෙනකන් එකම මිනුම් සහායකෙක්වත් ලබාගෙන නැහැ. දැන් අලුතෙන් මිනින්දෝරු මහතුරු මං හිතන්නේ 100 ගාණක් ගන්න යනවා. ඒ සඳහා එක මිනින්දෝරුවෙකුට අවශ්‍ය වෙන සහායකයින් 4 දෙනෙක්වත් අඩු ගන්න. නමුත් මේ ඉඩම් සින්නකර ඉඩම් බවට පත් කිරීමේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාල කාර්යභාරයක් කරන්න සිද්ධ වෙනවා. එතනදී මේ සේවක හිගය විශාල වශයෙන් බලපානවා. ඒ නිසා අපි ඇමතිතුමාගේ මුත් ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ඉක්මනින් මං ගරු අගමැතිතුමාට මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මේ පත්වීම ලබා දෙන්නේ. එතුමාත් මේකට උදව් කරනවායි කිව්වා. ඒ නිසා මේ මාස 6 පුහුණු වෙලා ඒ සුසුකන් ලබාපු අය එළියේ ඉද්දී අර ශ්‍රම බලකායේ සමහර අය මේකට බන්ධව ගන්න ඕනයි කියලා ඒ ඉල්ලීමක් තියෙනවා. ඒක ඉතාම අසාධාරණ ඉල්ලීමක්. ඒ ශ්‍රම බලකායයට මේක කරන්න බෑ. මේ පිළිබඳව පුහුණුවක් ලැබපු අයට පමණයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ සඳහා මේ සුසුකන් ලබා තියෙන අය NAQ ලෙවල් එක ලෙවල් 4 ඒ සහතිකෙත් ඒ පාඨමාලාවේ සහතිකෙත් මේගොල්ලොන්ට තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා පුළුවන් තරම් ඉක්මනින් මේ පත්වීම් ටික දීලා මේ ඩං සින්නක්කර කිරීමේ වැඩසටහනට මේ අය යොදා ගන්නත් කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම සංචාරක අමාත්‍යාංශයේ වැසිරිස සාකච්ඡා කරන නිසා මම කියන්න කැමති අපේ රට සංචාරකෙන්ද පාරාදීසයක් කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම සංචාරකීන් බහුල වශයෙන් මේ රටට එමින් පැවතුණා. අර අපි දන්න සාරංගේ බෝම්බ සිද්ධියත් එක්ක නැවතුණා ඒ සංචාරයන්ගේ පැමිණීම. ඒ වගේම කොරෝනා වසංගතයත් එක්කම ඒ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක සංචාරකයෝ පැමිණීම නැවතුණා. නැවත සංචාරකයෝ එන්න පටන් ගන්න තියෙනවා. අපි දන්නවා මේ සංචාරක යන්න හොඳ පාරාදීසයක් වුණත් අපේ රට ඒ සංචාරක කලාපත් පාරාදීසයක් බවට පත් වුණත් අපි දන්නවා මේ වෙනකොට අරුගම්බේ ප්‍රදේශයේ ඒ වගේම කල්පිටිය ප්‍රදේශයේ ඒ වගේම මුහුදුබඩ ප්‍රදේශවල මේ සංචාරක ව්‍යාපාරවලට වෙන් වෙලා තියෙන විශාල වශයෙන් අඩුපාඩුකම් තියෙනවා. මාර්ග පද්ධතිය
විනාශ වෙලා තියෙනවා. දෙකක කාලයක් තියෙනවා. තාම මිනිත්තු දෙකයි තියෙන්නේ.
කාලෙ ගිහදන්නේ. ඒ සංවර්ධන ඒ සංචාරකයන්ට එය අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ. සංචාරකයන්ට පහසුකම් ලබා නොදී අපි සංචාරකයෝ ගෙන්න ගන්නවා කිව්වම ඒක විහිළුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි සංචාරක ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා රජයෙන් විශේෂයෙන්ම සංචාරකයන්ට ගැවසෙන්න පුළුවන් ඒ ස්ථාන ඒ සුදුසු ආකාරයට යොදලා දෙන්න කියලා. ඒ වගේම අවසාන වශයෙන් මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට අනුරාධපුරය තමයි අපේ රටේ ඓතිහාසිකම නගරය. අවුරුදු 2000 ගණනක් පැරණි මේ නගරය අද ලෝකෙම පිළිගත් නගරයක්. නමුත් සංචාරක කටයුතු වලදී අද අනුරාධපුරයට එන සංචාරකයෝ අඩු වෙලා තියෙනවා. ඒ පැත්තෙන් යනවා දමුල්ල පැත්තෙන් හබරණ පැත්තෙන් හබරණට යනවා සීගිරියට යනවා. නමුත් අනුරාධපුරයට එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒකට ඒ හේතුව මොකක්ද කියන එක සංචාරක ඇමතිතුමා සහ ඒ වාග්ගියුතු අය හොඳට හොයලා බලන්න අවශ්‍යයි. හොඳ සංචාරකයෝ අපි සංචාරකයන් පෙන්වන්න තියෙන විකුණන්න තියෙන මාකට් කරන්න තියෙන හොඳම ස්ථානයක් තමයි අනුරාධපුර අටම ස්ථානය. ඒ වගේම අපේ පැරණි නගරේ තියෙන නටබුන් ටිකවත් අපේ ඓතිහාසික උරුමය මොකද්ද කියන එක ලෝකෙට පෙන්වන්න තියෙන අනුරාධපුරයේ මීට වඩා විශේෂ අවධානය යොමු කරලා මේක සංචාරකයෝ ගෙන්න ගන්න පමණක් නෙමෙයි, අපි ඩොලර් හොයනවා පමණක් නෙමෙයි, අපේ ඓතිහාසික අපේ රටේ ප්‍රෞඩත්වය ලෝකෙට පෙන්වන්න තියෙන එකම ස්ථානය අනුරාධපුරයේ. අනුරාධපුරයට සංචාරකයෝ ගෙන්නා ගැනීමේ ඒ වගේම සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිකර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා අපිත් එක්ක සාකච්ඡා කරලා කරන්න කියලා අපි ඇමතුමා ඉල්ලා සිටිනවා. මේ සඳහා විශේෂ අවධානය යොමු කරන්නත් කියලා අපි ඉල්ලා සිටිනවා. කාල වේලාව අවසන් නිසා
මිනිත්තු 7ක කාලය.
ඔව් නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ
කරුවන්තම විපක්ෂ මේ සංවිධායකතුමා තමයි අපිට මේ ලයිස්තුව දීලා තියෙන. ඒකේ තියෙන ඔව් ඒ කලින් දීපු මම කියන එකක් නෙමෙයි ගරුමන්තුමා, කලින් දීපු ලයිස්තුව ඔබතුමාගේ නම තිබුණා. ඊට පස්සේ විපක්ෂ සංවිධායකතුමා තමයි මේ වෙනස කළා තියෙන්නේ.
නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ සභාවේ සංස්කෘතික අමාත්‍යාංශය වැසීර්ෂේ කතා කරන වෙලාවේ විපක්ෂ නායකතුමා සංස්කෘතික ඇමති වෙලා හැටියට ඉන්නකොට මේ රාජ්‍ය ආයතන ඔක්කොම පාඩු වෙනවා කියලා කියනවා. පට්ටබල් බොරුවක් නේ. 2018 දොළොස්වැනි මාසේ 31 වෙනිදා එතුමා බාර ගන්නකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් මිලියන 3.9ක් තිබිච්ච එක එතුමා බාර දෙනකොට ඩොලර් මිලියන 6.9කට වැඩි කරලා දීලා තියෙනවා. ඩොලර් මිලියන 3කින් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක පට්ටපල් බොරුවක් කියන එක පළවෙනි එක මම එතුමන්ලාට කියන්න කැමතියි. ඊළඟ එක තමයි දැන් මේ නියෝජ්‍ය කතානායකතුමනි, මමත් කෝප් කමිටුවේ සමාජිකයෙක් විදියට මම කියන්න කැමතියි. දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ 2019 වර්ෂයේදී එතුමා සංස්කෘතික ඇමතිවරයා හැටියට හරියට මේ අත වශයෙන්ම පන්සල් සඳහා පන්සල් දහම් පාසල් ඒ වගේම පන්සල් දහම් පාසල් වගේම කතෝලික සිද්ධාස්ථාන මුස්ලිම් දේවස්ථාන එතකොට ඒව හදන්න දීලා තියෙනවා ආදාහන කටයුතු වලට ලබා දීලා තියෙනවා මුදල් ඒ ළඟට මේ 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 කලාකරුවන්ට ලබා දීලා තියෙනවා දැන් විශේෂයෙන්ම මුලැසනේ නියෝජ්‍ය කතානායකතුමනි ආදාහන පූජෝත්සව සඳහා නායක ස්වාමීන් වහන්සේලා 50 දෙනෙකුගේ ආදාහන පූජෝත්සව සඳහා රුපියල් මිලියන මං අහනවා මේක වැරදිද රුපියල් මිලියන 8.4ක් වීදම් කරලා තියෙනවා ආදාහන පූජෝත්සව සඳහා මේක වැරදිද ඊළඟට පෙරහැර මංගල්‍ය වල සඳහා පෙරහැරවල 44ක් මුලස්සනේ නියෝජ්‍ය කතානායකතුමනි පෙරහැරවල මේ 44ක් සඳහා මිලියන 18.4ක් දැන් මේ ඔක්කොම ග්‍රාමීය පන්සල් වලට වීදම් කරලා තියෙන්නේ එතකොට මේ මේ මාළකු සිංහල බෞද්ධ ඡන්දයෙන් ආපු ආණ්ඩුව මාළකු සිංහල බෞද්ධ ඡන්ද වලින් ආපු ආණ්ඩුව විපක්ෂ නායකතුමා පන්සල් වලට කරපු සේවාව තමයි මේ ප්‍රශ්න කරන්නේ මම උදාහරණයක් විදිහට කියන්නම් දැන් එතුමා පරිත්‍යාග විදියට ආදාහන පූජෝත්සව වලට දෙලා තිනවා පූජ්‍ය පඬිතුක කොටවාය විමලානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ඒතර මේ වගේ මේ ස්වාමීන් වහන්සේලා 50 දෙනෙකුගේ මම මේක සභාගත කරනවා ඊළඟට පෙරහැර මංගල්‍ය 44ක් සඳහා මිලියන 19ක් වීදම් කරලා තිනවා මේ සෝරි මිලියන 19.4ක් වීදම් කරලා තිනවා මම මේක සභාගත කරනවා මම අහනවා කටුනායක ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ විහාරයේ පෙරහැරට දුන්න එක වැරදිද එහෙම නැත්නම් ඓතිහාසික මාම්පේ ගණේවත්ත දේවාලයට දුන්න එක වැරදිද මම අහනවා මේ සිංහල බෞද්ධයන්ගෙන් මේ පන්සල් වල පෙරහැර වල වලට ආදාහන උත්සව වලට දුන්න එක වැරදිද මං අහන්නේ එච්චරයි ඒකට උත්තර දෙන්නකෝ ඊළඟට මේ කලාකරුවන්ට පරිත්‍යාග කරලා තියෙනවා අසරණ කලාකරුවන් වෙනුවෙන් මිලියන 1.9ක් මේ කලා කටයුතු වලට පරිත්‍යාග කරලා තියෙනවා දැන් අපි දන්නවා ශ්‍රී ලාංකීය ගීත ශාස්ත්‍රයට සුවිශාල සේවාවක් කරපු පුද්ගලයෙක් තමයි එච්.එම්. ජයවර්ධන මහත්මයා මම දන්නේ මේව දන්නවද කියලා කට්ටිය එතුමාගේ මේ අවමංගල කටයුතු සඳහා ලක්ෂ පහක් දීලා තියෙනවා මං අහන්නේ වැරදිද මේවා දැන් මං අහන්නේ වැරදිද කියලා මේවා. ඒ නිසා මුලස්සනේ ගරු කතාන මේ නියෝජ්‍ය කතානායකතුමනි දැන් ඊළඟට කිව්වා සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතු තිබ්බේ බිලියන 6යි. බාර්දෙන කොටත් බිලියන 6යි. කොහෙද අඩු කරලා තියෙන්නේ? ඒ නිසා සංස්කෘතික මේ මධ්‍යම සංස්කෘතික අරමුදල අල්ලගෙන විපක්ෂ නායකතුමාව කොටු කරන්න හැදුවා. හරිද? දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාම හරිද උද්දච්ච පුද්ගලයා තුන්දෙනෙක්ගේ කමිටුව පත් කරා හරිගුප්ත රෝහණ දීර මහත්මයාත් එක්ක තුන්දෙනෙක් පත් කරා ඊට පස්සේ අල්ලස් කොමිසමට ගියා හරිද අල්ලස් කොමිසම මොකද කරේ නඩුව වීසි කරා කිසිම ආභාවිතාවක් නැහැ කියලා ඉවරලා නඩුව වීසි කරා ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන දැන් මේ දැන් ඒ පැත්තේ ඉන්නේ මේ හරියට නිකන් මේ බුදුරජාණන් වහන්සේගේ પરම්පරාවේ ඉඳලට කට්ටිය වගේ නේ ඉන්නේ හැබැයි පන්සල් වලට වීදම් කරපු දේ වැරදි කියන්නේ. දැන් මම කියන්නම්කෝ මෙන්න මහින්ද මහත්තයා නිතර යන පන්සලක් තිස්සමහාරාම. නියෝජ්‍ය කතානායකතුමා මං ගිය සතියේ ඔබතුමත් ඉන්නව දැක්ක පන්සලක. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා හදන්න පටන් ගත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. හරිද? මහින්ද මහත්තයා මේ අවුරුදු 4ට කීවතාවක් ගියක් දන්නේ නැහැ. තාම එහෙම්මයි. දැන් මම බෞද්ධයෝ මේව හදන්න එපෑ. මේව හදන්න එපෑ. හදන්න නැ එකක්වත් මම මේක සභාගත කරනවා හැබැයි මූලාසනයේ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකතුමා සංස්කෘතික ඇමති වර්ෂයෙන් කටයුතු කරනකොටත් අකිල විරාජ් සංස්කෘතික ඇමති වර්ෂයෙන් කටයුතු කරනකොටත් නෑ මම මගේ කතා ඉවර කරලා ඒ කරනකොටත් අවුරුදු පහේම අකිල විරාජ් කාර්යය වශයෙන් සංස්කෘතික ඇමති වැඩ ඉන්නකොටත් ආවරණ අනුමැතියට තමයි කරේ දැන් මේක මේ සංස්කෘතික අරමුදලේක කෝප් කමිටුවට ආවහම කෝප් කමිටුවේ කොහෙවත් විග්‍රහන වාර්තාවක් මම සභාගත කරනවා කෝප් කමිටුවේ කොහෙවත්වත් මේ විපක්ෂ නායකතුමා අවබෝධය කරා කියලා නෑ පුනරාවර්තන වීදම් මේ ඔය කියන බිලියන 1 වැඩි හරියක්
කාලයක් තියෙනවා
නෑ විනාඩි දෙන්න පුනරාවර්තන වීදම් කරලා තියෙන්නේ පඩි නඩි ගෙවන්න වීදම් කරලා තියෙන්නේ කොහෙවත් නිර්දේශ කරලා නෑ එතර නඩු දාන්න කියලා ඉවරලා ඒ නිසා ඊට පස්සේ කෝප් කමිටුව අනු කමිටුව පත් කරා ඒ අනු කමිටුව මෙතුමම තමයි කිව්වේ ඒක සෑහීමකට පත් වෙන බෑ කියලා
එයාගේ මයික් එකක් ගන්න ගරු මන්ත්‍රීතුමා පන්සල් වලට සල්ලි දීපේක හොඳයි චේතනාව හොඳයි ගත ක්‍රමයේ වැරදි මුදල් අවභාවිතාවක් පාලක මණ්ඩලයේ අනුමැතියක් නැහැ ගත ක්‍රමයේ වැරදි කියලා කියන්නේ දීපු එක නෙවෙයි
ඔව් ඔබතුමාට
ආ දෙන්නකෝ නියෝජ්‍ය කතානායකතුමනි අකිල විරාජ් කාර්යය වශයෙන් සංස්කෘතික කැමැති කඩේ ඉන්නකොට පාලක මණ්ඩල රැස් වීම කරේ ආවරණ අනුමැති ජලස්ව රනිල් වික්‍රමසිංහ මහත්තය හැම එකම අනුමත කරා. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කැබිනට් අනුමැති අරගෙන පාලක මණ්ඩලයේ ආවරණ අනුමැතිර වැඩ කරගෙන ගියා. 2019 අපි පක්ෂේ කඩාගෙන ගියා. අන්තිමේකට යාස්සක් කරේ නැහැ. මේක තමයි ගෝට අල්ලගත්තේ. අල්ලගෙන ගියා අල්ලස් කොමිසමට කොමිසම් දැම්මා මොකුත් කරන්න බැරි නා. දැන් මෙතුමගේ ඉල්ලීමටම අපි 3 දෙනෙක් කමිටුවක් පත් කරා. කොහෙවත් රෙකමන්ඩ් කරලා නැහැ. මේකේ මේ වංචා දූෂණ වෙලා තිබුණා. හදපු පන්සලක් හදපු දහම් පාසලක් ඒ හැම එකම හැදුවේ කොහෙ ඉඳන්ද? රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
SCMCC
ඉවර කරන්න කැමති. හැබැයි ඔය කියන හැබැයි මහින්ද මහත්තයා නම් මෙන්න තියනවා දෙන්න මම සභාගත කරනවා. 2011 විදින වාර්තාව පීෂට් හදන්න වීදම් කරලා තියෙන සංස්කෘතික අර මුදල සල්ලි ඊළඟට මේ අපේ අභිමානය කියලා ඉවරලා මේ තව මොකද මේකක් කරන්න වීදම් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ හතක් තියෙනවා.
දීවිලි
ලක්ෂ පහක් හදනවා කියලා තියෙනවා. කොහො ඈ හොඳයි කොහෙද මධ්‍යම සංස්කෘතික අරමුණුද මේවා? මධ්‍යම සංස්කෘතික මේ බොරු බෞද්ධයෝ ඔයගොල්ලෝ, බොරු බෞද්ධයෝ ඔයගොල්ලෝ ඉලා ආගම
විකෘති කරන ගරුවන්ට
පාප තමයි. අවුරුද්දක්වත් අමතකම තියාගන්න බැරි උනේ වෝටා බෙහෙරාද පක්ෂර
ජාතිය
පිළිබඳව යන උනේ ඒකයි. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති ආගම විකෘති කරන්න එපා.
හරි
බොරු ආගම බොරුවට
බෞද්ධ ඔබතුමාට ගරු සරත් වීරසේකර මහත්මයා ඔබතුමාට මේ නිතු 14ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යමනි, හිතා උණුසුම් වාදයකට පස්සේ මට බුද්ධ ශාසනය ගැන යම් කිසි දෙයක් කියන්න අවසර දෙන්න. අපේ රට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිරිසිදු ථේරවාද බුද්ධාම ආරක්ෂා කරන රටක්, බෞද්ධ රටක්. ඒ ථේරවාද බුද්ධාම අපේ මුතුන් මිත්තෝ අවුරුදු වසර 2500ක්ට වඩා රැක්කා. තවත් වසර 2500ක් රකින්න එක බෞද්ධයන් හැටියට අපේ යුතුකමක්. බුදුසම සහ ශාසනය කියන්නේ එකක් නෙමෙයි දෙකක්. හැබැයි ඒක ගහට පොත්ත වගේ. ධර්ම කියන්නේ මණිකක් නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ශාසනය කියන්නේ ඒ මණික ආරක්ෂා කරන කරඬුව. ඒතකොට කරඬුව විනාශ වුණොත් මණික අනුතරේ, ඒ වගේම තමයි ශාසනය විනාශ වුණොත් ධර්ම අනුතරේ. ඒක නිසා ශාසනයට තමයි අපි කියන්නේ බෞද්ධ භික්ෂුව අයිති වෙනවා, වෙහෙර විහාර අයිති වෙනවා, බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ සංස්කෘතිය, දහම් පාසල්, බෞද්ධ චාරිත පාඨ, මේ සියල්ලක්ම බෞද්ධ ශාසනයට අයිති වෙනවා. අපේ රජවරු පවා යුද්ධ කළේ ශාසනය ආරක්ෂා කරන්න. දොටුගම රජුරෝ යුද්ධ කරනකොට කිව්වේ, මගේ මේ ව්‍යායාමය රජසැප පිණිස නොවේ, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කියලා තමයි එතුමා යුද්ධට ගියේ. ඒ වගේම තමයි දොටුගම රජුමා යුද්ධ කරලා ජයග්‍රහණය කළාට පස්සේ ඔහු රජමාලිගාවල් නැත්තම් රජසැප විඳේ නැහැ. ඔහු ඉස්ලාම කළේ තමාගේ ජයකොන්තය නිදන් කළා, මිරිස වැටේ හැදුවා, ඊට පස්සේ රුවන්මෙලි මහා සෑය හැදුවා, ඊට පස්සේ ලෝවම් මහා සෑය හැදුවා. ඒ වගේම තමයි වලගම්බා රජුරෝ වසර 17ක් තිස්සේ දලියමාර, පලියමාර, දාටිය පීඩිය ගැන ප්‍රස්ද්‍රවිජයන් සමඟ සටන් කරලා යුද්ධ ජයග්‍රහණය කළාට පස්සේ රාජ උද්‍යාන හැදුවේ නැහැ. ඉස්ලාම කළේ අද ලෝකයේ තියෙන මහා විශාලම ගඩොල් ස්තූපය වන අභයගිරිය හැදුවා. ඒ කියන්නේ අපේ රජවරු එහෙනම් යුද්ධ කරලා තියෙන්නේ ශාසනය ආරක්ෂා කරන්න වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ශාසනය ආරක්ෂා කරන්න ඇත්ත වශයෙන්ම ප්‍රධාන වශයෙන් ඒක සිංහලයාගේ වගකීමක්. ඒක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් සහ උන්වහන්සේගේ විශ්වාසය තහවුරු කිරීමක් හැටියට තමයි අපි සැලකන්නේ. මොකද මහාවංශයේ තියෙනවා බුදුහාඳුරෝ පිරිනිවන් මංචකයේ ඉන්නකොට කියනවා ලස්සන ගාථාවක්. ඒක තමයි ශක්‍රදේවයන් වහන්සේ ශක්‍රදේවන් දෙවියා සමන් කරලා කියනවා, පටිච්චසමුප්පාදේ දේවින්ද ලංකාව මම සාසනං තස්මා සපරි වාරන්තං රක්ක ලංකංච සාදුකං. බුදුහාඳුර කියනවා ශක්‍රදේවයන් වහන්සේට, අපේ ලංකාවේ තමයි, මේ ලංකා ද්වීපයේ තමයි මගේ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වෙන්නේ. ඒක නිසා තස්මායේ නිසා සපරිවාරං, ඒ කියන්නේ පිරිවර සහිතව, රක්ක ලංකංච සාදුකං, ඒ කියන්නේ පිරිවර සහිතව ලංකාව මනාසේ රකින්න කියලා ශක්‍රදේවයන් වහන්සේට කියනවා. ශක්‍රදේවයන් වහන්සේ ඒ වගකීම දෙන්නේ උපුල්වන් දෙවිඳුට, උපුල්වන් දිවියන් වෙනුවෙන්. ඒක කියන්නේ අත්‍යවශ්‍යම කරන්නේ සිංහල ජාතියකින් තමයි අපිට ඒ වගකීම අත් වශයෙන් අපි කරන්නේ ඒ බුදුන් වහන්සේගේ ඒ විශ්වාසය නැත්නම් අදිස්ථානය තහවුරු වෙන්න කියන එක මේ අවස්ථාවේදී කියා සිටිනවා. ඒ වගේම තමයි අපි දන්නවා අද තරුණ භික්ෂුන් වහන්සේලා අන්තර්ජාලය හරහා ඒ වගේම විද්‍යුත් මාර්ග හරහා මේ බුදුදහම පතුරවන්න ඉතා විශාල වෙහෙසක් ගන්නවා, පතුරවන්න විශාල ශ්‍රමයක් දරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ පවා තරුණ භික්ෂුන් වහන්සේලා මේ වගේ ශාසනයේ චිරස්ථිතිය උත්සාහ වැඩ කරනකොට උන්වහන්සේලා ගැන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා, යෝහවේ දහරෝ භික්ඛු යුඥති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකම් ප්‍රභාසේති අබ්බා මුත්තෝ චන්දිමා. ඒ කියන්නේ යම්කිසි තරුණ භික්ෂුන් වහන්සේ නමක් ශාසනයේ චිරස්ථිතිය උදෙසා වැඩ කරයිද උන්වහන්සේ වලාකුලින් මිදුණු චන්ද්‍රයාසේ බබලනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ වගේම තමයි අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඉස්සෙල්ල වසර ගණනාවකට පෙර මාලදිවයින, ඇෆ්ගනිස්තානය, මැලේසියාව, ඉන්දුනීසියාව මේ සියල්ලක්ම බෞද්ධ රටවල්. නමුත් අද වෙනකොට අබෞද්ධ වෙලා තියෙන්නේ ශාසනය ආරක්ෂා කරපු නැති නිසා. නමුත් අපේ රට බෞද්ධ රටක් අදටත් අවුරුදු 2500ක් තිස්සේ අදටත් අපේ රටේ දහම ආරක්ෂා කරලා තියෙන්නේ අපි ශාසනය ආරක්ෂා කරපු නිසා. ඒකින් ශාසනය ආරක්ෂා කරන එක ඉතාම ලොකු වගකීමක් හැටියට තමයි අපි මේ අවස්ථාවේදී සලකන්නේ. එවැගේම තමයි ගරු කතානායකතුමනි, ඒ ශාසනය ඒ දහම ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම මගිතන භික්ෂුන් වහන්සේලාටත් අද වැටලා තියෙනවා. අපි දන්නවා භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ සිංහල ජනතාව, දෙමළ සහ මුස්ලිම් ජනතාව බොහෝ සමහර අවස්ථාවල ගම්මානවල භික්ෂුන් වහන්සේලාට සලකනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ සිංහලයෝ, එම්දා සිංහල ජනතාව ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට රට අනතුරටපත් වුණොත් සිංහල ජනතාව අනතුරටපත් වුණොත් භික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම අනතුරේ, භික්ෂුන් මහත්තයාගේ පැවැත්ම අනතුරටපත් වුණොත් ශාසනය අනතුරටපත් වුණොත් දහම අනතුරේ. ඒක නිසා තමයි රට ආක්‍රමණය කරන හැම වෙලාවෙම අපේ භික්ෂුන් වහන්සේලා ඉදිරියට ගියේ, නැත්නම් භික්ෂුන් වහන්සේලා ඒ සමග රජුන් සමග කතා කළේ, රජුන් සමග යුද්ධයට ඒ ආශිර්වාද කළේ. මේ රටේ ඇත්ත වශයෙන්ම ඒ අවසාන අරමුණ ගත්තොත් ඒ බුදු දහම ආරක්ෂා කරන්න කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්නේ. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලාගේ ආධාර උපකාර ලැබුණා. අපි දන්නවා දුටුගම් රජුලොත් යුද්ධකාණ්ඩ යනකොට භික්ෂුන් වහන්සේලා 500 නමක් ඒ උන්වහන්සේට දුටුගම් රජුලන්ට ආශිර්වාද කරයි කියලා පොතේ සඳහන් වෙලා තියෙනවා. මහානාම හඳුරුහාමුදුරෝ මහසෙන් රජුලුවන්ව කුමාරයා කාලේ පන්සලේ තියාගෙන දන්බත් වළඳවල තමයි සේනාව සංවිධානය කරලා ඒ ආක්‍රමණිකංග පළවා හැදී. තිස්ස හාමුදුරුවෝ තමයි වළගම්බා රජුලන්ට රැකවරණය දුන්නේ. ඉහගම හාමුදුරුවෝ මොණරවිල කැප්පිටිවලට කඩුව දීලා කිව්වේ රාජද්‍රෝහිනාට කමන්නේ නැහැ, දේශද්‍රෝහි වෙන්න එපා කියලා. ඒ කියන්නේ රජතුමාට ද්‍රෝහිනාට කමන්නේ නැහැ, රටට ද්‍රෝහින්න එපා කියලා තමයි ඉහගම හාමුදුරුවෝ කිව්වේ. ඒ වගේම තමයි අපි දන්නවා කුඩාපොළ හාමුදුරුවොත් මේ විමුක්ති සටනට සහාය දුන්න නිසා බ්‍රිතාන්‍යයන්ගේ වෙඩි උණ්ඩයට ලාය දුන්නා. ඉතින් ඒ වගේ ඉතා විශාල කැපවීම් අපේ හාමුදුරුවෝ කරලා තියෙනවා. බැමිණිට සාය වෙලාවේ සාගතිය වෙලාවේදී සිතුල්පව්වේ රහතන් වහන්සේලා 12,000 අපවත් වෙද්දී කිසිම දෙයක් කඳ නැතුව වළඳන් නැතුව අපේ භික්ෂුන් වහන්සේලා කරකොල වළඳමින් මාතුල අලුහි ආරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. එහෙම තමයි භික්ෂුන් වහන්සේලා මේ ශාසනය දැක්කේ. අපි දන්නවා වාරිපොලිස් මංගල හාමුදුරුවෝ රට පාවා දෙන මොහොතේ අපේ සිංහ කොඩිය වෙලාවට ඉස්සෙල්ල බිම දැම්ම නිසා සිංහයෙක් වගේ ඉදිරියට ගිහිල්ලා ඒ බිතාන්නේ ඉස්සරහා ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගල තමයි අපේ සිංහ කොඩිය දැම්මේ. මොකද ඒක තමයි තිබ්බ අභිමානය. එහෙම තමයි අපේ ආර්ය සංඝ රත්නය ඇත්ත වශයෙන් මේ රටේ ඒකීයභාවය සඳහා, රටේ නිදහස සඳහා සටන් කළේ, නැත්තම් ඉදිරිපත් වුණේ. මොකද අවසානයේදී දහම රකින්න ඕන නිසා. තේරු පුතාබේ අපි දන්නවා සීරු වැරලා යුද්ධ කළා, නැවතවරක් යුද්ධේ ජයග්‍රහණය කළා, රහත් උනායි කියලා සඳහන් වෙලා තියෙනවා. ලස්සන කවි දෙකක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. තෙරපුත් අබය කිසි සැකයක් නැතිව සිටේ, හැරදා සිවුරු දුනු අසිපත් ඇති වාතේ, යුතුකම් නිමව නැවතත් නැග පැවිදි රතේ, වූ බැව් රහත් කියවෙනවා අපේ පොතේ. නිදහස අපට නැති වූ ඒ අඳුරු දිනේ, නියමිත පැයට පෙර ඉසවූ කොඩිය විනේ, බිම ඇද දමා පාගන්නට සවිය වුණේ, එඩිතර ඔබේ සිතනේ හාමුදුරුවනේ. මේකේ තමයි ඒ ස්වාමීන් වහන්සේලගේ කැපීම. නමුත් ඒ වගේ ස්වාමීන් වහන්සේලාට පොඩි වැරද්දක් වුණත් ටිකක් සැරකලොත්, ටිකක් හයියෙන් කතා කළොත් දොස් කියන්න මිනිස්සු සැදී පැහැදී සිටිනවා. අපි භික්ෂුන් වහන්සේලාට කියන්නේ ජාතියේ මුරදේවතාවන් කියලා. ඒක නිසා මේ පහර දෙන්නේ එමනම් පහර දෙන්නේ ජාතිය ජීවනාලයට, ජාතිය සංස්කෘතියට. මේක සැලසුම් සහගතව කරන දෙයක්. බටේ රටවල අනුග්‍රහයෙන් කිසිම ආගමකට ගරු නොකරන NGO නඩුවලින් යැපෙන අය තමයි මේ කරන්නේ. අපි දන්නවා ඇත්ත වශයෙන්ම චීවරය තිබෙනා කල් අපේ ජාතිය නැති කරන්න බෑ. ඒක නිසා ඒ දුෂ්ටවායම මේ කපේදී කවදාකවත් කරන්න බෑ කියන එකත් මේ අවස්ථාවේදී අපි කියා සිටින වේගම තමයි. මෙතෙන්දී අපි කියන්න ඕනේ විදේශයේ සිටින අපේ ස්වාමීන් වහන්සේලාගේ අමිල සේවාවන් ගැනත් ඉතා කෙටියෙන් මතක් කරන්න ඕනේ. අපි දන්නවා තායිවානයේ බෝධාගම චන්දිම නායක හිමිපාණන් උන්වහන්සේ දැන් නාගානන්ද විශ්වවිද්‍යාලය හදලා තියෙනවා සියලුම පාසුකම් ඇතුව ස්ටේට් ඔෆ් ද ආර්ට් යුනිවර්සිටි කියලා එකට කියන්න පුළුවන්. රටට කිසිදු බලක් නැතුව, රටේ කිසිම සතයක්වත් බෙදම් කරන්න නැතුව එතුමාගෙම උන්වහන්සේගෙම වියදමින්, ඒ වගේම තමයි විදේශ විනිමයත් ඉතිරි කරමින් ඉතිරි කරගෙන ඉතා විශාල සේවයක් කරනවා. මට මතකයි වරක් මීපස්ස ගන්නාට ඉස්සෙල්ලා දහම් පාසල් පොත් මුද්‍රණය කරන රජයට මුදල් නැතුව නම් බෝධගම චන්දිම ස්වාමීන් උන්වහන්සේගේ මුදලින් තමයි මුළු රටේම දහම් පාසල් මුද්‍රණය කළේ. ඉතින් උන්වහන්සේට අපේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම තමයි පරවැහැර චන්දරත්න ස්වාමීන් වහන්සේ ප්‍රංශයේ අපේ දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්ව ගණනාවක් දෙනවා. ඒ වගේම තමයි බොහෝ පින්කම් වලට දායක වෙනවා. උන්වහන්සේටත් අපේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. මොකද උන්වහන්සේ ඉතා නිහඬ සේවයක් කරනවා, අමිල සේවයක් කරනවා. ඒ වගේම තමයි අප දන්නවා වල්පොල පීනන්ද හාමුදුරුවෝ ඇමරිකාවේ බෞද්ධ පොත්පත් රාශියක් ලියලා තියෙනවා. ඇත්ත වශයෙන් ඇමරිකාවේ බව මේ ඇමරිකානුවන් බොහෝ පිරිසක් අද බුදුදහම වැළඳගෙන තියෙනවා අපේ වල්පොල පීනන්ද හාමුදුරුවන්ගේ ඒ බෞද්ධ සේවාව නිසා. ඉතින් අපි ලංකාවට ඉතාම ලොකු ගෞරවයක්. ඒ වගේම තමයි බූටාවත්තේ සන්නංකර හිමි මැලේසියාවේ ලංකාවේ බොහෝ සුබසාධක කටයුතු වලට සහාය දෙනවා. ඒ වගේම තමයි මැලේසියාවේ අතරමං වෙන බොහෝ සිංහල සහ අපේ තරුණයන්ට නේවාසික පාසුකම් දෙනවා උන්ගේ ඒ අවස්ථා ඉටු කරන කන්. ඉතින් මේ වගේ මට මේ ඇත්ත වශයෙන් මතකයේ මේ වගේ ස්වල්ප සවන්වාසයන් නම් පමණයි. මොකද විශාල සේවයක් කරන විදේශීය සිටින සවන්වාසලා ඉන්න උන්වහන්සේලා සියලු දෙනාටම අපේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානිතුමනි, අප දන්නවා දුෂ්කර ප්‍රදේශවල සමහර පන්සල් වලට දානවත් ලැබෙන්නේ නැති පන්සල් තියෙනවා. අද ඇත්ත වශයෙන්ම හමුදාවෙන් දෙන බත් පාසලේ වළඳලා තමයි ඒ ගම්මානවල තියෙන ආගම කටයුතු කරන්නේ. කාගේ හෝ යතුරුපැදයකින් නැත්නම් කාගේ හෝ පාපැදිකින් තමයි බණට වඩින්නේ. ඉතින් මේ වගේ පන්සල් මම හිතන්නේ 3-4කට හරි එක වාහනයක්වත් දෙන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම බුද්ධ ශාසන අමාත්‍යවරයාගෙන් මා කියා සිටිනවා. ඉතින් ඒක විශාල ලොකු පහසුවක් වෙන, මොකද ගම් 2-3කට සමහර වෙලාවට තියෙන්නේ එක පන්සල. ඒ හැමෝගේම ආගමික කටයුතු වලට උන්වහන්සේලාට මේ සහාය වෙන්න තියෙන නිසා. ඒ වගේම තමයි සමහර පිරිවෙන් තියෙනවා. ඒ පිරිවෙන් වලින් ඇත්ත වශයෙන්ම ඉගෙන ගන්න, සමහරට ඉඳ ගන්න පුටුවක් නැති, බංකුවක් නැති පිරිවෙන් තියෙනවා. සැතපෙන්න ඇඳක් නැති තියෙනවා. ඉතා පහසු වැසිකිලි පහසුකම් නැති තියෙනවා. හොඳ කාමර නැතිව තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මේ සංචාරක ව්‍යාපාරය ගත්තොත් සංචාරක ව්‍යාපාරය මෙහි එන්නේ ඒ නර්මන දේවල් වලින් 99%ක් බෞද්ධ නටබුම්, බෞද්ධ නෂ්ටාවශේෂ. ඒ නිසා ඒ මුදලින් කොටසක් හරි වියදම් කරලා මේ පිරිවින් නගා සිටවන්න පුළුවන් නම් අපිට ඒ අඩුපාඩු සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒක ඉතා විශාල සේවයක් වෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේලා තමයි අනාගතයේ මේ ශාසනය ආරක්ෂා කරන්නේ. අඩුම ගානේ භික්ෂුන් වහන්සේලා 20ක්වත් සිටින පිරිවෙන් විදුලි ගාස්තු වලට සහනයක් දෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒ වගේම තමයි මේ පන්සල් වල දැන් විදුලි බිල ගැන ඉතා විශාල කතිකාවක් ඇවිල්ලා තියෙනවා. බොහෝ වෙලාවට ඇත්ත වශයෙන් මේක විශාල අසහනයකට අපිටත් ඇත්ත වශයෙන්ම මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා මම ඉතා ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී විදුලි බල මණ්ඩලයේ අපේ විදුලි බල ඇමති කංචන් විජේසේකර
අමාත්‍යතුමා
දැන් සූර්ය කෝෂය, ඒ කියන්නේ සෝල පව දෙන්න විශාල ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඉතින් අපි දේශපාලක හැටියට එතුමාට ඒකට සහාය දෙනවා. අපිත් පුළුවන් නම් කිසියම් ජාතීන්ගේ සංගමේ යම් කිසි අරමුදලක් අරගෙන පන්සල් වල සූර්ය කෝෂය ලබා දෙන්න අපිත් උනන්දු වෙනවා කියන එකත් මේ අවස්ථාවේ කියා සිටිනවා. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ශාසනය රකින්න නම් අපිට රටේ ඒකීභාවය රකින්නම අවශ්‍යයි. මොකද දැන්ටමත් අපි දන්නවා උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධ නටබුන් ඉතා සීඝ්‍ර ලෙස විනාශ කරන හැටි. අපි දැක්කා කුරුන්දිවල තියෙන ප්‍රශ්නය මාමගේ ඇස් දෙකට දැකලා තියෙනවා. නෙදුන් කර්නිවල චෛත්‍ය බිමට සමතලා කරලා පාදම දක්වා මතු කරගෙන ඒක උඩ වෙනත් ආගමික සංකේත තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් දැන් වෙනවා නම් ඒ පළාත වෙන් වුණොත් නැත්නම් වෙනම රාජ්‍යයක් ඇති වුණොත් මොනතරම් ලොකු විනාශයක් ඇති වේද කියලා අපි හිතා ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේ රටේ ඒකීයභාවය ගැන ඉතාම උනන්දු වෙන්නේ. ඉතින් දකින්ද අපේ දෙවිඩ මන්ත්‍රීවරු සහය දුන්නා මහාවීර දිනය කියලා මේ ත්‍රස්වාදීන් සමරන්න. ත්‍රස්වාදීන් කලේ මේ රට බෙදන්න. රට බෙදන්න කියන ත්‍රස්වාදී යුද්ධයේදී අපේ 20,000ක් මැරුණා. 14,000ක් ආබාධිත තත්ත්වයට පත් වුණා. ඒ තත්ත්වේ නැවතවරක් අපිට උදා කර දෙන්න අපි කැමති නැහැ. ඒ වගේම තමයි දෙමළ ජනතාවත් බොහෝ දුරට ඒකට පීඩාවට පත් වුණා. ඉතින් ඒක නිසා බදක්කා මහාවීර දිනේ ගරු නියෝජිත කතා තුන්නේ කියන්නත් ලැජ්ජයි. මේ ද්‍රවිඩ මන්ත්‍රීවරු තිබ්බ කෝපාවෙල් මන්දක පුංචි දරුව මාළඟ තියෙනවා. ඒ ඡායාරූපේ පුංචි දරුවන්ට කොටි නිල ඇඳුම ඇඳලා සයනයිඩ් කරලා පලන්දල තමයි උසුවට සහභාගී කරන්නේ. ඒ කුඩා කාලේ ඉඳන්ම ඒ දෙමළ දරුවන්ගේ හිතවලට වෛරය සහ ක්‍රෝධය මේ අත්කර දෙනවා සිංහලයන්ට විරුද්ධව. මම එහෙම කියන්නේ අපි මේ යුද්ධය අපි කෙසේ හෝ මේ ඒකේ භාවය රකිනවා. අපි කවදාවත් ඊළාම් රාජ්‍යයක් හදන්නට අපේ දිවිහිමිය ඇතිතෙක් අපි ඉඩ දෙන්නේ නැහැ. මම විතරක් නෙමේ සියලුම දේශප්‍රිය ජනතාව නැවතවරක් යුද්ධයක් ඇති වුණොත් මම හිතන්නේ මේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට කවදාකවත් අපි විදේශගත වෙන්න දෙන්නේ නැහැ. ඔවුන්ගේ පවුලුත් එක්ක ඒ යුද්ධයේ තියෙන තැන්වලට යවන්න අපි යෝජනා කරනවා කියලා කියමින් අපි මගේ මේ වචන සත්‍යය සමාර්ථ කරනවා. ස්තුතියි.
කොහොමද සිත ගරු චාර්ල්ස් නිර්මලනාදන් මෙතන ඔබට මිනිත්තු
நன்றி பிரதி சபன் அவர்களே. பிரதி சபன் அவர்கள், நான் ஒரு முறைப்பாடு ஒன்றை செய்ய வேண்டும். குறிப்பாக இன்றைய எதிர்கட்சியினுடைய பேசுகின்றவர்களுடைய வரிசையில் எனது பெயர் இரண்டாவதாக இருந்தது. பாராளுமன்ற உறுப்பினர் மரக்கார் அவர்கள் எனக்கு முதல் பேசுவதற்கு எவ்வாறு இடம் கிடைத்தது என்பது எனக்கு தெரியாது. அவருடைய பெயர் அந்த பேசும் பட்டியலில் இல்லை. நாங்கள் வடக்கு கிழக்கை பிரதிநிதித்துவப்படுத்தி ஒரு தனிக்கட்சியாக தேர்தல் போட்டியிட்டு வந்தவர்கள் ஒழிய எதிர்கட்சியில் இணைந்து நாங்கள் போட்டியிட்டவர்கள் அல்ல. ஆகவே எங்களுக்குரிய கட்சிக்குரிய அங்கத்துவத்தை எங்களுக்குரிய நேரங்களை நீங்கள் முறையாக பெற்றுத்தர வேண்டும் என்று நான் இந்த நேரத்தில் முறைப்பாடு வைத்துக்
கொள்கிறேன்.
எதிர்காலத்தில் நீங்கள் எப்படியாம நடக்காம அவர்களுடைய கட்சிகளுக்குள் மாற்றம் செய்வது வேறு, எங்களுடைய கட்சி வருகின்ற போது எங்களுடைய கட்சிக்குரிய கௌரவத்தை நீங்கள் காப்பாற்ற வேண்டும் என்று சபாநாயகரிடம் நான் கேட்டுக்கொள்கிறேன். குறிப்பாக இன்றைய அமைச்சு என்பது சுற்றுலாத்துறை மற்றும் காணி அமைச்சு, புத்த சாசன சமய மற்றும் கலாச்சார அலுவல்கள் அமைச்சு. பிரதி சபனவர்களே, இந்த புத்த சாசன சமய மற்றும் கலாச்சார அலுவல்கள் அமைச்சு என்பதில் ஒரு விடயத்தை நாங்கள் வெளிப்படையாக இலங்கை அரசாங்கம் ஏற்றுக்கொள்கிறது. புத்த மதம் மாத்திரம்தான் இலங்கையில் ஒரு அங்கீகரிக்கப்பட்ட மதமாக இருக்கிறதாக இந்த அமைச்சினுடைய தலைப்பில் அந்த விடயம் தெளிவாக தெரிகிறது. என்னென்று சொன்னால், இலங்கையில் பூர்வீக இந்து சமுத்திரத்தின் பூர்வீக மதமாகிய இந்து மதம் கூட இந்த வரிசையில் வரவில்லை. ஆகவே இலங்கையை பொறுத்தவரையில் புத்த மதத்துக்கு அப்பாற்றான் மற்ற மதம் எல்லாம் என்ற ஒரு செய்தியை இந்த தலைப்பு சொல்லி நிற்கிறது. குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களே, இந்த புத்த பகவானை நான் இந்தியா சென்றிருக்கின்றேன். பல்வேறுபட்ட புலம்பெயர் தமிழ்நாடுகளில் இருக்கின்ற வெளிநாடுகளில் இருக்கின்ற நம்மவர்களுடைய வீடுகளுக்கு கூட நான் சென்றிருக்கின்றேன். அங்கு கூட ஒரு சிலர் புத்த பகவானை ஒரு அமைதியின் அடையாளமாக அவர்கள் வைத்திருக்கிறார்கள். இந்து மதத்து அவர்களும் வைத்திருக்கிறார்கள், கத்தோலிக்க மதத்தவர்களும் வைத்திருக்கிறார்கள். அது ஒரு புத்த பகவான் என்பது ஒரு அமைதியின் அடையாளமாக அவர்கள் பாவிக்கிறார்கள். ஆனால் வடக்கு கிழக்கை பொறுத்தவரையில் புத்த பகவானை தற்பொழுது இலங்கையில் இருக்கின்ற ஆட்சியாளர்கள் எவ்வாறு பயன்படுத்துகிறார்கள் என்பதை நீங்கள் சற்று சிந்திக்க வேண்டும். எங்களுடைய பிரதேசத்தில் குறிப்பாக எங்களுடைய நிலங்களை பறிக்கின்ற, எங்களுடைய மத அடையாளங்களை அழிக்கின்ற ஒரு அடையாளமாக புத்த பகவானை பயன்படுத்துகிறார்கள். வெளிப்படையாக கூறுவனா, காணி பிடிப்பதற்கு புத்த பகவானை பயன்படுத்துகிறார்கள். இது உண்மையில் கௌரவ அமைச்சர் அவர்களே ஏற்றுக்கொள்ள முடியாத ஒன்று. நான் அண்மையில் உங்களுடைய ஒரு விடயம் பார்த்திருந்தேன். ஒல்லாந்தர் காலத்தில் காலத்தினுடைய வருகை தொடர்பாக நீங்கள் ஏதோ அவங்களுடைய அமைச்சின் தலைமையில் ஏதோ ஒரு நிகழ்வு நடைபெற இருக்கிறதாகவோ நடந்ததாகவோ நான் அறிந்திருக்கின்றேன். கௌரவ அமைச்சர் அவர்களை ஒல்லாந்தர் இலங்கைக்கு வருகை தருகின்ற போது இலங்கை எத்தனை நாடுகளாக இருந்தது, இலங்கை எத்தனை நாடுகளாக இருந்தது, அதே நேரத்தில் ஒல்லாந்தர் வருகையின் போது இலங்கையில் இருந்த மதம் எது என்பதை நீங்கள் சற்று சிந்திக்கும். அந்த நேரத்தில் ஒல்லாந்தர் வருகை காலத்தின் போது எப்படிப்பட்ட நாடுகள், ராஜ்யங்கள், நாடுகளாக இருந்த இலங்கை தற்பொழுது பிரித்தானியர்களால் ஒரு நாடாக, ஒரு அரசியல் ஜாப்பாக உருவாக்கப்பட்டிருக்கிறது. ஒல்லாந்தர் வருகையின் போது இருந்த மத மொழி அடையாளங்கள் தற்பொழுது இல்லை. நீங்களே அதை ஏற்றுக்கொள்வீர்கள். உங்களுடைய அமைச்சு மாத்திரமல்ல, உங்களுடைய அரசாங்கம் மாத்திரமல்ல, 2015 நல்லாட்சி என்று சொல்லப்படுகின்ற அந்த அரசாங்கத்தில் கூட முல்லைத்தீவு மாவட்டத்தினுடைய கரத்துறைப்பேட்டை பிரேசேலத்துக்குட்பட்ட செம்மலையினுடைய நீராவி அடி பிள்ளையார் ஆலயம் பௌத்தமயமாக்கலாக மாற்றப்பட்டது. அப்போதிருந்த அமைச்சர் இந்த சபையில் தற்பொழுது இருக்கிறார். அவரிடம் நான் இந்த நீராவி அடி பிள்ளையார் தொடர்பாக அவரிடம் நான் முறைப்பாடு செய்திருக்கின்றேன். அவரிடமும் பதில் கிடைக்கவில்லை. தற்பொழுது குருந்தூர் மலையினுடைய விடயம் தொடர்பாகவும் நான் உங்களிடம் பல முறைப்பாடுகள் செய்திருக்கின்றேன். நாங்கள் எப்பவும் சரத் வீரசேகர் அவர்கள் கூறியிருந்தார், எப்போதுமே தமிழ விடுதலை புலிகள் சிங்கள மக்களை ஆள வேண்டும், பௌத்தத்தை ஆள வேண்டும் என்று எந்த விதமான செயல்பாடிலும் அவர்கள் இறங்கியதும் இல்லை, செயற்பட்டதும் இல்லை. அவர்கள் தங்களுடைய நிலங்களில் தங்களது இன மொழி கலாச்சார அடையாளங்களுடன் வாழ வேண்டும் என்பதுதான் அவர்களுடைய கொள்கையாக இருந்தது, அவர்களுடைய நோக்கமாக இருந்தது. ஆகவே இந்த எங்களுடைய பிரதேசத்தில் தொடர்ச்சியாக என்னுடைய மாவட்டங்கள் எடுத்துக்கொண்டால், குறிப்பாக முல்லைத்தீவு வவுனியா மாவட்டங்களில் தொடர்ச்சியாக இனப்பரம்பல் நடக்கிறது. இனப்பரம்பல் தமிழர்களுடைய இனவீதாசாரத்தை குறைப்பதற்கு பல்வேறுபட்ட செயற்பாடுகள் நடக்கிறது. அது மகாவலி அதிகார சபையில் நடக்கிறது, பல்வேறுபட்ட விடயங்களாக நடக்கிறது. ஆனால் உங்களுடைய அமைச்சின் கீழ் இருக்கின்ற ஒரு சில அதிகாரிகள், நான் எல்லாரையும் கூறவில்லை, ஒரு சில அதிகாரிகளும் அதற்கு உடந்தையாக இருக்கிறார்கள். கௌரவ அமைச்சர்களை நாங்கள் தற்பொழுதும் கேட்பது என்னவென்று சொன்னால், நாங்கள் மொழி மத இன அடையாளத்துடன் எங்களுடைய பிரதேசங்களில் வாழ வேண்டும் என்பதுதான் எங்களுடைய கோரிக்கையாக இருக்கிறது, எங்களுடைய வேண்டுகோளும் அதுதான். ஆகவே இதை நீங்கள் புரிந்து செயல்பட வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இன்றைய இந்த வடக்கை பொறுத்தவரையில் காணி அதிகாரம் என்பது பரவலாக்கப்பட்டிருக்கிறது. வெறுமனே பிரதேச செயலாளர்களுக்கு அந்த காணி அதிகாரம் அங்கு முழுமையாக வழங்கப்படவில்லை. அங்கு வன இலாகா திணைக்களம், வன ஜீவராசி திணைக்களம், மகாவலி அதிகார சபை, தொல்பொருள் திணைக்களம் என்பது அவர்கள் நினைத்தால், இந்த காணி வேண்டும் என்று நினைத்தால் அவர்கள் அந்த காணியை அபகரிக்கக்கூடிய வகையில் அவர்களுடைய அமைச்சில் சட்டங்கள் இயற்றப்பட்டிருக்கிறது. ஆகவே குறிப்பாக இன்றைய முல்லைத்தீவு மாவட்டத்தை எடுத்துக்கொண்டால், அந்த முல்லைத்தீவு மாவட்டத்தில் எந்த பிரதேச செயலாளர்களும் எந்த காணியும் வழங்க முடியாது. அதை வன இலாகா திணைக்களத்தில் அனுமதி கசட் பண்ணப்பட்ட காணியாக இருக்கலாம், கசட் பண்ணப்படாத காணியா இருக்கலாம். அப்படி இருக்கின்ற போது கசட் பண்ணாத காணிக்கும் வன இலாகா திணைக்களத்திடம் கேட்டுத்தான் ஏதாவது அபிவிருத்திக்கு அந்த காணியை வழங்க முடியும். அப்படியான சூழ்நிலை தான் இருக்கிறது. இது காணி அமைச்சினுடைய பலவீனமா, அல்லது இது ஒரு தொடர்ந்து மாறி மாறி வருகின்ற ஆட்சியாளர்களின் கொள்கையா என்பது தற்பொழுது கேள்விக்குறியாக இருக்கிறது. ஏனென்று சொன்னால் செயல்பாடு செய்வதாக இருந்தாலும் கதாநாயகத்துவம் எந்த பிரதேச செயலமா இருந்தாலும் அங்கு ஏதோ ஒரு திணைக்களத்தினுடைய அனுமதி பெற்றுத்தான் அந்த பிரதேச செயலாளர்கள் செயற்பட முடியும் முடியக்கூடிய சூழ்நிலையாக இருக்கிறது. ஆகவே இதை காணியமைச்சு முதலில் மாற்றம் செய்ய வேண்டும். எந்த பிரதேச எந்த வன இலாகாக இருக்கலாம், வன ஜீவராசி திணைக்களமாக இருக்கலாம், ஒரு இடத்தை கசட் பண்ணுவதாக இருந்தால் பிரதேச செயலாளருடைய அனுமதி எடுக்க வேண்டும். ஆனால் எந்த திணைக்களமும் பிரதேச செயலாளருடைய அனுமதி எடுப்பதில்லை. அவர்களாக ஜிபிஎஸ்சியில் கசட் பண்ணுகிறார்கள், அவர்கள் அதற்குரிய எதிர்கால நடவடிக்கை செய்கிறார்கள். இதே போலத்தான் சுற்றுலாத்துறைக்கு மிகவும் பொருத்தமான இடமாக மன்னார் மாவட்டம், குறிப்பாக மன்னார் தீவு காணப்படுகிறது. மன்னார் தீவில் தலைமன்னாரில் இருக்கின்ற மணல் தீடைகள், தலைமன்னாருக்கும் இந்தியாவுக்கும் இடைக்கின்ற மணல் தீடைகள், மணல் பிட்டிகள் ஒரு ஆறு காணப்படுகிறது. இலங்கைக்கு சொந்தமான தீவுகள். அந்த தீவில் தலைமன்னார் இருக்கின்ற மீனவர்கள் சென்று மீன் பிடித்து அங்கு தங்கி வருவது வழமையாக இருந்தது. ஆனால் தற்பொழுது வன ஜீவராசி திணைக்களம் அதை நிறுத்தி இருக்கிறது. உண்மையில் மிகப்பெரிய ஒரு சுற்றுலா தலமாக இருக்கக்கூடிய அந்த இடம், சுற்றுலாவை வளர்ச்சி செய்ய வேண்டிய இடம். ஆனால் தற்பொழுது அதில் வனஜீவராசி திணைக்களம் கூறியது அங்கு பறவைகள் முட்டையிட வருவதால் நீங்கள் அங்கு செல்ல வேண்டாம் என்று. ஆனால் தற்பொழுது அந்த இடத்தில் கடற்படை இருக்கிறது. அங்கு பல்வேறுபட்ட கட்டடங்கள் அமைக்கப்படுவதாக பல்வேறு மீனவர்கள் சொல்லியிருக்கிறார்கள். சில கட்டடங்கள் அமைக்கக்கூடிய நடவடிக்கை எடுக்கப்படுகிறது என்று. உண்மையில் அது இந்தியாவுக்கு எதிரான நடவடிக்கையாக அங்கு கட்டிடங்கள் அமைக்கப்படுகிறதா என்பது ஒரு சந்தேகமாயிருக்கிறது. ஆகவே இந்த சுற்றுலாத்துறையை அல்லது இங்கிருக்கின்ற காணி பிரச்சனைகளை தீர்ப்பதற்கு அரசாங்கங்கள் தயாராக இல்லை. குறிப்பாக வடக்கு கிழக்கு பிரதேசங்களில் இருக்கின்ற காணி புழக்குகள் எந்த வகையிலும் உடனடி தீர்வுக்கு வருவதாக இல்லை. அதில் ஏதோ ஒரு அரச திணைக்களம் அதில் தலையிட்டு இருக்கிறது, அவர்களுடைய அனுமதி பெற வேண்டும். ஆகவே இந்த காணி அதிகாரம் தொடர்பாக காணி அமைச்சு விசேட ஒரு செயல் திட்டத்தை உருவாக்க வேண்டும். வடக்கு கிழக்கில் யுத்தம் நடைபெற்ற போது இடம்பெயர்ந்தவர்களை உடனடியாக குடியேற்றுவது, அந்த அவர்கள் செய்த காணிகளை, வயல் காணிகளை அவர்களுக்கு ஒப்படைப்பது, அவர்களுடைய பூர்வீக நிலங்களை ஒப்படைப்பது, முதல் அந்த யுத்தம் நடைபெற்று இடம்பெயர்ந்த போது இருந்த பிள்ளையார் கோவில் திருப்பி அவர்கள் இடம்பெயர்ந்து 84ஆம் ஆண்டு செம்மலை நீராவியடி பிள்ளையார் கோவில் இடம்பெயர்ந்த போது பிள்ளையார் கோவில் தற்பொழுது இங்கு வந்தபோது அது வந்து ஒரு பௌத்தாலயமாக இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, குருந்தூர் ஆதிசிவன் ஐயனார் ஆலயம் 1981ஆம் ஆண்டு இந்து ஆலயமாக இந்து கலாச்சார திணைக்கத்தில் பதிவு செய்யப்பட்டிருக்கிறது. அதற்குரிய ஆவணம் என்னிடம் இருக்கிறது. ஆனால் தற்பொழுது அந்த ஆலயம் எங்கே? 81ஆம் ஆண்டு பதிவு செய்யப்பட்ட அந்த ஆலயம் தற்பொழுது இல்லை. தற்பொழுது அந்த ஆலயம் இல்லை. இதுதான் இலங்கையில் இருக்கின்ற இன ஒடுக்குமுறை, இன அழிப்பு. எங்களிடம் மதம் அழிக்கப்பட்டு விட்டது. எங்களுடைய மொழி 1956ஆம் ஆண்டு SWR பண்டார் நாயக்கா அளித்தார். அதனுடைய தொடர்ச்சியாக எல்லா விடயங்களும் செய்யப்படுகிறது. தயவு செய்து ஒரு விடயத்தை புரிந்து கொள்ள வேண்டும். நீங்கள் உங்களோட நான் சகஜமாக ஒரு நண்பராக பழகின்றேன். எங்களுக்கு சிங்கள மக்களையோ பௌத்த மதத்தையோ எந்த விதமான எதிர்ப்பு காழ்ப்புணர்ச்சியும் இல்லை. ஆனால் எங்களுடைய நிலங்கள், எங்களுடைய மத அடையாளங்கள் தொடர்ச்சியாக எங்களுடைய பரம்பரைக்கு செல்ல வேண்டும் என்பது எங்களுடைய பணி. அதை தயவு செய்து அழிக்க வேண்டாம் என்று இந்த சபையின் ஊடகங்களை கேட்டுக்கொள்கிறேன். நன்றி.
ગરુ નિયોજ્ય કથાનાયકતુમણિ ચાર્લ્સ નિર્મલનાદન ગરુ મંત્રીતુમા અનપેક્ષિત બિયકિંગ વ્યક્તિ બેન બવ પહેદિલી. කිසිදු අවස්ථාවක රජයක් හැටියට හෝ අමාත්‍යාංශයක් හැටියට හෝ අප විසින් ආගමික වශයෙන් ජනතාව කොන් කරන්නටවත්, කතා කරන භාෂාව අනුව ජනතාව තලාපෙලා දැමීමටවත් කටයුතු කරන්නේ නැහැ. බෞද්ධ දර්ශනය පිළිබඳව ව්‍යවස්ථාවේ තිබෙන 9 වැනි වගන්තියේ පැහැදිලිව තියෙන සඳහන් වෙන්නේ ඒට මුල් තැනක් දිය යුතු බවයි. ඒට මුල්තැනක් දෙනකොට අනිත් ආගම් එකක්වත් අයින් කරන්න කියලවත් ඒවට කුඩම්මගේ සැලකිල්ල දෙන්නවත් එහෙම නැත්නම් දෙවනි තැනක් දෙන්න කියලවත් නැහැ. අපේ අමාත්‍යාංශයේ හරහත් ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හින්දු කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම විතරක් නෙමෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපි කියන්නේ පුළුවන් තරම් උතුර සහ නැගෙනහිර බිඳ වැටුණු කෝවිල් පරණ කෝවිල් ඒවා නැවත සකස් කරන්න මේ වැඩපිළිවෙලට අපි පිටරටිනුත් මුදල් ඉල්ලුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර තුර අපි පටන් අරගෙන තියෙන කෝවිල් දෙකක් තියෙනවා. ඒ කෝවිල් දෙකේ සුවිශේෂී ලක්ෂණ අංග ලක්ෂණ තියෙන කෝවිල් දෙකක්. ඒ වැනි ලක්ෂණ වෙනත් කෝවිල්වල නොමැති නිසා අපි ඒ කෝවිල් දෙක නැවත ප්‍රතිසංස්කරණය කරලා ජනතාවටගේ වන්දනාමාන කටයුතු සඳහා ලබා දෙන්නටයි සූදානම්. කිසිම වෙලාවක අපේ අමාත්‍යාංශය විසින් දමිළ ජනතාවට වෙනස්කමක් කරන්නට අපි ඉඩ තියන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ.
හොඳයි.
ස්තුතියි.